ධම්මිතා ප්‍රඥා තියෙනවා කොඩි වින නිසා ඒ අනවින කොඩි වින බන්ධන ආදී වශයෙන් කියන গুপ্ত ක්‍රම ඒවා නිසා ශරීරයේ හිර වී ඇති අමනුෂ්‍ය ආදීන්ට මේ ආර්ය මෛත්‍රී භාවනා ආදීෙන් එහෙම කරලා පුණ්‍යානුමෝදනා කරපුවාම ඒවා මිදෙන්න පුළුවන්ද ආදී වශයෙන් මේ විග්‍රහයක් අහන්නේ සියල්ලම එකම ක්‍රමයට බෑ එය පුළුවන් අවස්ථා තියෙනවා සියල්ලම නෙමෙයි සමහර රටේ යම් යම් බන්ධන කරලා තියෙන ක්‍රමවේද තියෙනවා ඒවා ඊට අවශ්‍ය දෙයකින්වත් සුද්ධ කරගන්න වෙනවා එකම ක්‍රමයක් නෙමෙයි විවිධ ක්‍රම බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඔය අමනුෂ්‍යයේ බැඳිච්ච භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා ඒ සිත සාන්තිය ආදී මොනවා කළත් ඒ අමාරු ඇරිලා නැහැ. ඒලාදී භික්ෂුන් වහන්සේ නමකට තමන්ගේ පෙර නෑදෑයෙක් වෙච්ච දේවතාවෙක් ඉඳලා එක්තරා උපදේශයක් දුන්නා. අමු මස් කාලා ලේබීපා. එතකොට ඒක පිළි අරගෙන යමනුසෙ යන්න යනවා. ඔබ නිදහස් වෙනවා. මේ හාමුදුරු පිණ්ඩපාත වැඩියා බලනකොට ඌරෙක් පහළ දෙනක් තියෙනවා. ඔතන බලාගෙන හිටියා. අර මනුස්සය පිණ්ඩ අර ලේසයිද මස් වැදල්ලා ගෙනහල්ලා පාත්‍රයේ තිබ්බා. හාමුදුරු ඕක ගිහිල්ලා අමුවෙම කාලා තිබිච්ච ලේ ටිකක් බීවා. අමනුස්ස දෘෂ්ටි යන්න ගියා කැපිලා. ඒකත් එක ප්‍රයෝගයක්. අර විරිතෙන් අහකරන්න කර්මස්ථානයකින් අහකරගන්න බැරි එක්කෙනාට දෙවිච ක්‍රමය. මේ ක්‍රමය බුදුරන් වහන්සේට විෂ්ණුන් වහන්සේලාගෙන් දැනගන්න ලැබුණා. ඒ මුල් කරගෙන එක්තරා විනය නීතියක් පැනෙව්වා. අමනුෂ්‍ය උපද්ද්‍රවයක් අරින්ද බැරි උපද්ද්‍රවයක් තියෙනකොට අමු මස් කාලා ලේ බොණ්ඩ අනුදැලව දාරනවා කියලා. හැබැයි ඒක බෙහෙතක් මිස ආහාරයක් වශයෙන් පරිහරණය කරන්න දුන්න අනුදැනුමක් එහෙම නෙවෙයි. ඒත් ඒක ක්‍රමයක්. ඉතින් එහෙම ක්‍රමවේද තියෙනවා. අද සමහර අවස්ථාවල ඔය යන්ත්‍රයක් බැඳලා එහෙම දෙයක් කරපුවාම කියනවා තුන් අරුවක් යනකම් නැත්නම් ඒ වගේ දවස් ගානක් යනකම් කිලි වලට අහු වෙන්න එපා. එහෙම නැත්නම් මේ මස් මාළු අහවල් අහවල් ඒවා කන්න එපා. ඔය සම්ප්‍රදායන් වශයෙන් අදත් කියනවා. එහෙම වුණොත් ඒවා බල විහිදන්නේ බල බිඳිල යනවා. එහෙම ක්‍රමවේද තියෙනවා. ඒ අවනුසී අතරත් එහෙම ඒවා තියෙනවා. සමහර සතුන්ගේ මස් වර්ග කොටස් තියෙනවා. යම් කෙනෙකුට කැවුනොත් බල පිහිටන්නේ නැහැ මන්තලෙහි. ඒවත් ඒ වගේ ක්‍රමයක්. ඉතින් ඒ කියන්නේ ඒ වගේ නොයෙක් නොයෙක් ක්‍රමවේද තියෙනවා. මේ බුද්ධ ශාසනයේත් එහෙම ඒවා නැහැ කියන්න බෑ. එහෙම පිරිත් වර්ග තියෙන්න ඇති. මොකද ත්‍රිපිටකයෙන් සූත්‍ර දහස් ගානක් අද වැටිලා තියෙන්නේ. තිවිච සූත්‍ර නැති වෙන තැන්වල අංගුත්තර නිකායේ මෙච්චර සූත්‍ර තියෙන්න ඕන කියලා ඒ මූලික ඒ පිළිබඳ ගාථාවක තියෙනවා. නමුත් බලපුවාම ගැනලා බලුවාම ඊට වඩා හුඟක් අඩුයි. සංයුත්ත නිකායේ සූත්‍ර මෙච්චර තියෙනවා කියලා සම්මත කරපු ගාථා තියෙනවා. ගැනලා බලපුවාම මේ සූත්‍ර ගන්න නැහැ. ඊළඟ මේ අඩු වෙච්ච සූත්‍ර කවුරු හරි අයින් කරලා හැබැයි ඒවා තියෙන්න පුළුවන්. ඔය දස දිසා බන්ධන පිරිත ආදී ඒවා භාවිතා කරගෙන එනවා මිසක් ත්‍රිපිටකයේ කොතනක සූත්‍රයක් වශයෙන් නැහැ. දල්නන්දන පිරිත කියනක ත්‍රිපිටකයේ සූත්‍රයක් වශයෙන් නැහැ. නමුත් අර අහක් වෙච්ච සූත්‍ර අතර ඒවා තියෙන්නත් පුළුවන්. ඔය විතරක් නෙමෙයි. තවත් විවිධ මාදිලියේ අමනුෂ්‍ය උපද්‍රව දුරු කරගන්න ක්‍රමවේදයන්ටත් එහෙම සූත්‍ර තියෙන්න ඇති. නමුත් යම් යම් කාලවල ඒ ලෞකික ඵල ප්‍රයෝජන ලබා ගන්න දිවිච්ච සූත්‍ර එක එක කරා හංගගෙන මොකද අද වාගේ ප්‍රසිද්ධව තිබුණේ නැහැ පුස්කල් පොත් විතරයි තිබුණේ තනි තන ත්‍රිපිටකය ලියලා ඒවැ කොටස් හංගා ගන්න පුළුවන් තමන්ගේ ගුරු මුත්‍රි වශයෙන් මොකද පැරණි කාලවල භික්ෂුන් වහන්සේලා අතර විවිධ අමනුෂ්‍ය මෙල්ල කරගත ක්‍රමවේද තිබිලා තියෙනවා සමහරලාට ඒවට අවශ්‍ය ක්‍රමවේද බුද්ධ දේශනාවේ තියෙන්නත් ඇති අද නෑ ඉතින් කොයි ක්‍රමෙන් හරි කමක් නෑ එහෙම එකක් තියෙනවා නම් භාවනාවකින්ම මේ සියල්ල සිද්ධ කරන්න බෑ ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ බේසජ්ජ කාණ්ඩය කියලා කොටසක් වෙන් කළා තෙල් බේත් හිඳින හැටි අරිෂ්ඨ හිඳින්ද එහෙමවත් අනුමත කළා කර්මස්ථානයකින් සියල්ල කරන්න පුළුවන් නම් තෙල් බේත් හිඳින්ද අනුමත කරන්න අවශ්‍ය නැහෙනි එහෙනම් එහෙම දේවල් බේත් ගන්න බේත් කරගන්න අනුමත කළා එහෙනම් ඒ කාරණාවලින් පේනවා තව තවත් ඒ අපිට හැදෙන ඒකාකාර රෝග ආබාධ විවිධ ක්‍රමවලින් දුරු කරගන්න ක්‍රම තිබුණා බුද්ධ ශාසනයේ ක්‍රම විතරක් නෙමෙයි ඔය ජීවකයිද මහත්ය කියන්නේ බුදුරජාන් වහන්සේටත් යම්කිසි ආකාර රෝග ආබාධයන්ට ප්‍රතිකර්ම කරන්න භික්ෂූන් වහන්සේලා සඳහා ප්‍රතිකර්ම කරන්න සම්මත වෙච්ච කෙනෙක් රජයේ වෛද්‍යවරයා බුද්ධ ශාසනයටත් ඒ වෛද්‍ය වෘත්තිය ඉටු කළා ලෝකේ ඒ කාලෙ හිටපු පළවෙනි වෛද්‍යවරයා ජීවකේද මහත්මයා කියන්නේ අෂ්ටාංග ආයුර්වේදයම දන්නවා එහෙනම් ඒ අෂ්ටාංග ආයුර්වේදයට යන්ත්‍ර මන්ත්‍රයක් තිබුණා විවිධ මෝහන ක්‍රම තිබුණා නොයෙක් ඖෂධ ක්‍රම තිබුණා එහෙනම් ඒවැ බුදුරන් වහන්සේ ගන්න එපා කිව්වේ නැහැ කොයි එකක්වත් සුදුසු යමක් තියෙනවා නම් ප්‍රයෝජන දැකලා කරගන්න අවස්ථාව තියෙනවා හැබැයි ඉතින් ඕක වෙලා තියෙන අද වෙනකොට නුදන්න සාස්ත්‍ර මාත් දන්න කෙනෙක් මාත් දන්න කෙනෙක් කිය කිය සල්ලි හම්බ කරගන්න විවිධ කපටි ලැහැත් වෙලා ඉන්නවා නොදන්න වෙදකම් කරනවා දන්නවා වාගේ නොදන්න යන්ත්‍ර මන්ත්‍ර දන්නවායි කරලා මහා පඬිතුයෝ කතා කරලා මිනිසුන්ගෙන් කීයක් හරි ගසා කනවා කරුණේ ලක් නැහැ ඉන් එහෙම කාලයක් නිසා දැන් අපිට කියන්න බෑ මොකක් හරි එහෙම අමනුෂ්‍ය උපද්‍රවයක් තිබුණොත් කට්ටානි කෙනෙක් හම්බෙලා වැඩේ කරගන්න කියලා කියන්න බෑ කට්ටානිම තමයි ඉතින් කොහොමද කරන්නේ අපිට කියන්න තියෙන අවංකව යම්කිසි බේතක් කරන කෙනෙක් ඉන්නවා නම් අවංකව ඔකට ප්‍රතිකර්ම දන්නේ කෙනෙක් ඉන්නවා නම් පුළුවන් නම් කරගන්න කියන එකයි එදා සියල්ලම සමාධි භාවනාවකින් මේ සියල්ලම ජය ගන්නවත් බෑ ඒකත් තේරුම් ගන්න ඕනේ එක්තරා ක්‍රමවේදයක් තියෙනවා යම් කර්ම වේගයක් නිසා යම්කිසි බන්ධන ආදී හිර වී විවිධ දේවල් තියෙන්න පුළුවන් අමනුෂ්‍ය රැඳිලා ඉන්න පුළුවන් අන්නේ බඳු සතර කෙලිච්ච කර්ම ගෙවන ක්‍රමයක් තමයි මේ ශාසනය වන්දනාමාන පූජා සත්කාර කරලා ඔය පුණ්‍යානුමෝදනා කිරීමෙන් සිද්ධ කරන්නේ ඒවේ අඩුපාඩුවක් නැතුව කරන ක්‍රම තමයි මේ ස්ථානයේ ඊට සිද්ධ කරලා දෙන්නේ එහෙම ක්‍රමවේද දැනගෙන තේරුම් අරගෙන තව තවත් ඒකම ව්‍යාප්ත වුණා නම් උගද්දුලට මේ බාහිර කාරදරවලින් නිදහස් ලබන්න පුළුවන් එන් තවත් අර කියන විදිහට ඔය යන්ත්‍ර මන්ත්‍ර ආදී වන්නාව දේවල් තියෙනවා සාසනික මගීම කරන්න පුළුවන් දේවල් නමුත් අපිට කියන්න බෑ අපිට ඒවා දැන් හිමිකමක් නැහැ ඒ වගේ දේවල් කරන්න නමුත් ඒවා අධ්‍යක්ෂීම් තුලින් අපිට දැනුවත්ව තියෙනවා ඔය බොහෝම හිර වෙච්ච තද වෙච්ච අමනුෂ්‍ය ආදීන් නිදහස් කරලා ඉවත් කරන්න පුළුවන් ක්‍රම වේද තියෙන බව නවගුණ ගාථාවෙත් එහෙම මහ බල තියෙනවා ඒ වගේ යම්කිසි යන්ත්‍ර හැදලා දාලා හදන ක්‍රම තියෙනවා අධ්‍යක්ෂලා තියෙනවා ඒවා බොහොම සත්‍යයි නමුත් අද කියන්න විදිහක් නැහැ අහවල් කෙනාට කියලා මේක කරගන්න මම දන්නේ නැහැ කොහොම කරයිද කියලා ඒකයි මම කිව්වට එහෙම කියන්න විදිහක් නැහැ කියලා නමුත් මම කරලා බලලා ගිහි කාලෙදී පැවිදි වෙන්න ඉස්සර ඒවැ හොඳ අත්දැකීම් තියෙනවා. එහෙම දේවල් කරලා සුද්ධ කරන්න පුළුවන් බවට. අපි පැවිදි තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ කරන කටයුතු වලට අපි ගලපන්න බෑ සූසු නැති නිසා. ඉතින් කවුරු හරි කමක් නැහැ දන්න අය ඉන්නවනම් අවංකව කරන්න පුළුවන් අය ඒ අයගේ මේ ප්‍රයෝජනේ ගන්න. තවත් මේකේ තියෙන ප්‍රශ්න ගොඩක් මේ අමනුෂ්‍ය සම්බන්ධ කතාවමයි තියෙන්නේ. ඉතින් මේවැදී සමහර අය මහා නම් පින් දුන්නාම අමනුෂ්‍ය බලවත් වෙලා කරදර කරනවායි කියලා කියනවා මේවත් ඇත්තද කියලා එහෙමත් අහනවා. හැබැයි ඉතින් පින් දෙනවා කියලා කිව්වල පින අඳුරගින කරන්න කියලා අපි හුඟක් විග්‍රහ කරලා ඇති. පින පින විදියටම කරන්න ඕනේ. කරලා අනුමෝදන් කරන්න ඕනේ. මේකනම් ඵලයන් යවන්නයි මේ කරන්න කියලා කිව්වට ඒක නම් පිනක් වෙන්නේ නැහැ. ඒක තමන්ගේ වාසියට කරන වැඩක් වෙනවා. සමහරලාට කියන තැගුලින් කියනවා. ඔය අමනුෂ්‍ය අහකරන්ඩ දානය දීලා පින් දීලා හිටයි යවන්නකො. නැළ බෝධියට බාර කරලා යන්නකො ගිහිල්ලා. ඔහොම ජාතියව කියනවා. ඉතින් හිතලා බලන්නකො මෙහෙම දෙයක්. අර අත්තානං උපමංකත්වා කියන බුද්ධ දේශනාව අරගෙන ඒ අමනුෂ්‍යයා තමයි මම. මේ අනික් කෙනෙක් තමයි දැන් මාව මේ බෝධියට බාර දීලා බේරෙන්න යන්න හදන්නේ. කණ්ඩ වේලක් දීලා. දැන් මං ගන්න නිගමනය මොකද්ද? අන්න තමන් උපමාල් දිලා හිතලා බලනකොට වෙනසක් පේනවා. මුන් කොච්චර කපටිද? මන් නිසා තියෙන කරදර නැති කරගන්න උන්ට නිදහසේ ඉන්න උන් මට කණ්ඩ වේලා තියලා මං කොහට හරි බාල කරලා බේරින්න හදන්නේ. මුන් පින්කාරියෝද? ඒ අමනුෂ්‍යයා තමන් කියලා හිතාගෙන මෙහෙම බැලුවොත් ඔන්න ඔහොම වැටේනවා. මේක ලොකු වෙනසක්. එතකොට දකින්නවා අපි ක්‍රියාවක් කරනවා පුණ්‍ය ක්‍රියාවක් වශයෙන්. හැබැයි අපේ ක්‍රියාව පුණ්‍ය ක්‍රියාවක් වගේ වෙුණාට ඵල දෙන්න තියෙන වටිනා පිනක් ඒක කියලා නැහැ. මොකද හේතුව අපි හිත පිටවා තියෙන්නේ අර අමනුෂ්‍යයල යහපතක් වෙන්න කියන එක නෙමෙයි. ඌට එහෙ නැහැ ගැහිලා ගියා කමන්නේ කොහට හරි තල්ලු කර දාලා අපිට තියෙන කරදරේ නිදහස් කරගන්න. අන්න එහෙම අදහසක් එනවා. එහෙම අදහසක් ඇවිදින්න නම් අපි කරන වැඩේ දහස් ගානක් වේදන් කළා කළත් වැඩක් නැහැ. ඒක ඒ જાතියේ පිනක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි මේ පින කළා පින් දීලා ඌට යන්න කියමු. දැන් අපි ගත්ත අදහසම තමයි ඌ අනුමෝදන් වෙලා තියෙන්නේ. දැන් ඔහුගේ තීරණේ මොකක්ද? අපිත් උන්ට ආශිර්වාද කරලා ගෙදරින් පන්න ගමු අනික් කේ අපිට ඉන්න. අනුමෝදන් වුණේ ඒක හින්දා උන්ගේ අදහසත් ඒක වෙනවා. අන්න එහෙම වුණාම මොකද කරන්නේ? පින් දෙන්න දෙන්න උන් බලවත් වෙනවා කියන කතාවේ අර්ථය ඔන්න ඕකයි. පින් කියලා අපි දෙන්නේ යම්කිසි හේතුවක ඵලයක්. හේතුට අනුකූල ඵලයක් අනුමෝදන් කරනවා. ඒ හේතුව පුණ්‍ය හේතුවකින් ඵලයක් නා පුණ්‍ය ඵලයක් නා හරි. කපටි හේතුවක කපටි ඵලයක් නා හරියන්නේ කොහොමද? ඒ කියන්නේ අපේ වාසියට හදාගත්ත හේතුවක අපේ වාසියට ලබා ගන්න හදන ඵලයක් නා. ඒක විනා කියලා සම්මත කරන්න බෑනේ. එහෙනම් මේ මැරිච්ච අම්මා හරි තාත්තා හරි නැන කවුරු හරි ඥාතියෙක් නම් අපි දකින්න ඕන පැත්තක් තියෙනවා. කවදා හරි අපි මේ සම්බන්ධතාවයක ඥාතිවරයාගේ තියෙන්නේ උදව්වක් උපකාරයක් අපිට කරලත් ඇති අපි ලබලත් ඇති. ඒ හේතුව නිසාම ඔහුට මේ අපි ළඟට සම්බන්ධෙන්න කරුණු යෙදිලා තියෙන්නේ. එනම් මගේ යුතුකමක් තියෙනවා මට උදව් කරපු කෙනෙකුට වැල්ලා ඉන්න ආගාදයෙන් ගොඩ ඉන්න මගක් පාදලා දෙන්න. එනිසා වංකෝම මං පිනක් කරලා ඌට සුගතියක් යහපතක් ලැබෙන්න කියලා මං මෙහෙම දෙයක් නම් කරන්න කැමතියි. මං කොහේ පන්නන්නද ඉන්න අය? පන්නන්න නෙමෙයි මට ඕනේ යහපතක් කරලා දෙන්න. හැබැයි අවංක හිතකින් එහෙම කළා නම් ඒ යහපත අනුමෝදන් වෙන ඔහුට ඊට ගැළපෙන පරිසරය සහිත අද්දවක් ලබන්නත් ඒ වෙන හේතු වෙනවා. අන්න එහෙම නොත ඔහු ඒ වේතන අත්හැරලා ඔහුට හිමිතෙන්ද හිත හිටිනවා. එතනින් චුත වෙලා ගිහිල්ලත් උප්පත්ති ලැබෙන්න පුළුවන් අර සුගතියක. අන්නේක අපි ඉතින් අවංකව කරන පිනේ හැටියටයි වෙන්නේ. ඉතින් එහෙම නැතුව අපේ පුද්ගලික ලාභයට බලාපොරොත්තු වෙයි. ඒක පරමාර්ථ කරගෙන කොච්චර පින් කළා ඉතින් පින් දිලා අරින්න ගියත් බැරි වෙන්නේ. ඒක හරියට අපි හිත පිහිටවාගෙන නැති නිසා පිනකට. එන අමනුෂ්‍ය පන්නන්න පින් කරුවා කිව්වොත් එහෙම කවදාවත් ඒක වෙන්නේ නැහැ. යම්කිසි අමනුෂ්‍යෙක් ඇද්ද මටත් උදව් කරවු කෙනෙක් නෙමේ ඥාතියෙක් නේ. එන උදව්වක් මම ලැබුවා නම් දැන් උන් අසරණයි. වෙන පිනක් දහමක් කරගත්තේ නැති වුණත් මට උදව්වක් කරලා තියෙන්න ඕනේ. ඒකයි මේ ඥාතිත්වයේ සම්බන්ධය. එහෙනම් උදව් කරව මම ඔවුන්ට උදව්වක් කරන්න ඕනේ. ඒක මගේ යුතුයකම. අන්නේ බලාපොරොත්තුෙන් මම ඔවුන්ට මේ පිනක් දානයක් දීලා ඔවුන් වෙනුවෙන් මේ පින කරලා දෙනවා. අන්න එහෙමනම් අවංක හිත ඊට අනුකූල හේතුඵලයක් ලැබිලා හරියනවා. එහෙම අයට අර දෝෂ පිටින්නේ නැහැ. ඒ දෝෂෙ ඉන්න බැරුව යනවා. ආවත් කරන්න දෙයක් නැහැ. තමන් දකිනවා ධර්මානුකූලව කටයුතු කරනවා. කර්ම බලයෙන් තවත් යම් කිසි දෙයක් මම අනුන්ට කරලා තියෙනවා නම් අනුන්ට හිර කරපු හැටියට මලත් හිර වෙයි. මොනවා කරන්නද? අන්න ඉතින් එහෙම දකිනවා. දැක්කහම ඒ පිළිබඳ කම්පාවක් ඔවුන්ට ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ තමන් මම මින්මතු වුණා කිසිම කලක කෙනෙකුට හිර කිරීම, තද කිරීම, අනපැනවීම, අනපන හිටම් වින කිරීම කරන්නේ නැහැ. වෙච්ච යමක් ඇත්නම් මේ කරන කරන හැම පිනක්ම මම ඔවුන්ට අනුමෝදන් කරවනවා. මගෙන් අවිද වෙච්ච අයට. අන්න එහෙම කටයුතු කරනකොට බලා ඉඳද්දී නිදහස් වීම ලැබෙනවා. හැබැයි ලබාගෙන ඉන්න නෙමෙයි ඔහු බලාපොරොත්තු වෙන්නේ දහම් අහලා තියෙන නිසා. මේ අත්බැවම ආයිබිය මනස රෝගී තියාගවත් උපදින් නැති එකක් වෙන්න ඉවර වේවා. මේන් පස්සේ අන්න එහෙම කරගන්න අදහසක් ඇති වුණොත් ඒ ඇට කියන නියම බෞද්ධයෝ. ඒක තමයි බෞද්ධ පිළිවෙත. ඉතින් එහෙම දැනෙන්න කටයුතු කරගන්න ඕනේ. ඉතින් විවිධ ක්‍රම වලින් මේ ශාරීරියේ අපද්‍රව්‍ය කුණු ඉවත් වෙලා සුද්ධ වෙලා යන ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඒ ක්‍රමයට කරගන්න. ඉතින් ඔයක ආකාර බාධා කරදර හිරිහැර ඇරින්න ක්‍රම ওই විදිහටම තියෙනවා. ඉතින් කර්මත්තානුලි කරන්න පුළුවන් හරි එහෙම කරගන්න. පිනක් අනුමෝදන් කළා කරන්න පුළුවන් හරි එහෙම කරගන්න. හැබැයි කණුම් පන්නලා මං හැදෙනවා සැප විඳිනවා කියන අදහස් නම් එහෙම ගත්තොත් මේ ක්‍රම වර්ධිනවා. එතන උදව් කර සියල්ලන්ට කෘතෝපකාර සලකමින් මං උදව් කරනවා. මගේ යමෙකුට අවිලක් වුණා නම් මම මේ කරන සියලු පින් අනුමෝදන් කරමින් වන්දි ගෙවනවා. මින්පසු කවදාවත් මගෙන් කිසි කෙනෙකුට අවිලක් අසාධාරණයක් ඉදිරි දෙ තියන්නේ. මෙන්න මෙහෙම අදිෂ්ඨාන කරගෙන කටයුතු කරනකොට නම් බලා ඉඳදී මේ සෑම දෝෂයකින්ම මිදෙන්න පුළුවන්. ඒ විදිහට කටයුතු කරගන්න.